පන්නි ලගේ you have 20 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ස්ථාවර කරුණු ලැබූ රටක සංවර්ධන ඉලක්ක සහිතව 2026 වර්ෂය සඳහා ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීමේ අමාත්‍යාංශය විදිහට විශේෂයෙන්ම මේ රටේ මහ ජනතාවගේ මුදල් භාවිත කරමින් පසුගිය වසරක කාලයක් පුරා අපි විසින් ඉටු කරනු ලැබූ කාර්යභාරයන් පිළිබඳවත්, ඒ වගේම 2026 වර්ෂයේදී අප සැලසුම් කර තිබෙන කාර්යයන් පිළිබඳවත් අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට මේ අවස්ථාව කර ගන්නවා. විශේෂයෙන්ම මගේ කතාවට ප්‍රථමයෙන් අදහස් දක්වෝ වෛද්‍ය සත්‍යලිංගම් මහතාගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ අදහස් දක්වන්න ලැබීම පිළිබඳවත් මම සතුටු වෙනවා. එතුමා ඉදිරිපත් කරපෝ අපේ අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු සියලු කරුණු ඉතාමත් සාධනීය කරුණු. ඒ කරුණු කෙරෙහි අපි මේ වෙනකොටත් කටයුතු කරමින් ඉන්නවා. අද ඉදිරිපත් කරපු කරුණු අපි තවදුරටත් අපේ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා භාවිතා කරන බවත් මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ආවරණය කරනවා. මේ ක්ෂේත්‍ර තුනේ ප්‍රධාන වශයෙන් අපේ ආයතන 10ක් යටතේ තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ග්‍රාම සංවර්ධනයේ සම්බන්ධයෙන් ග්‍රාම සංවර්ධන කාර්යාංශයක් අපි 2025 වසර තුළ ආරම්භ කරා. ඒ වගේම ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනයක් අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙනවා. ඒ වගේම ලෝක ආහාර වැඩසටහනේ සහයෝගිතා ලේකම් කාර්යාලයත් ග්‍රාම සංවර්ධනය වෙනුවෙන් අපි විශේෂයෙන්ම මෙහෙවමින් වැඩ කටයුතු කරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් සමාජ ආරක්ෂණය විශේෂයෙන්ම අපි කල්පනා කරන දෙයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ අන්තර්කරණීය සමාජයක්, ඉන්ක්ලූසිව් සොසයිටි එකක්. මෙන්න මේ අන්තර්කරණීය සමාජයක ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් අපි සමාජ ආරක්ෂණ වැඩසටහන් අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන ජාතික සමාජ ආරක්ෂණ මණ්ඩලය, ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව, ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලය, වැඩිහිටි තැනැත්තන් පිළිබඳ මහලේකම් කාර්යාලය, ජාතික සමාජ සංවර්ධන ආයතනය වැනි ආයතන අපි මෙන්න මේ අන්තර්කරණීය සමාජයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය දෙසට යොමු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ යටතේ වැඩ කටයුතු සාකච්ඡා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් වැදගත් වෙන්නේ පසුගිය වසර ගණනාවක තිස්සේ මේ රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ආරම්භ කරලා ක්‍රියාත්මක කරමින් තිබුණු ඒ සඳහා ප්‍රධාන වැඩ කොටසක් ඉටු කරපු සමුද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. දැන් සමහර විපක්ෂ මන්ත්‍රීවරු අපෙන් ඇහුවා දිළිඳුකම තුරන් කිරීම සඳහා අපේ වැඩපිළිවෙළ කුමක්ද කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිළිඳුකම තුරන් කිරීම සඳහා අපේ වැඩපිළිවෙළ එක ආයතනයකට, එක අමාත්‍යාංශයකට පමණක් සීමා වෙන්නේ නැහැ. අපෙන් ඇහුවා වගේ අපි ආධාර දීලා පමණක් දිළිඳුකම තුරන් කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ආධාර ලැබිය යුතු පිරිසට ආධාර ලබා දෙමින්, සවිබල ගැන්විය යුතු අය සවිබල ගන්වමින්, නිෂ්පාදන ක්‍රියාවලියට දායක කළ හැකි අය දායකත්වයේ ලබා ගනිමින් අපි ඉතාමත් පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ තමයි දිළිඳුකම තුරන් කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නේ. ඒ අනුව විශේෂයෙන්ම අපේ සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව අපි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ප්‍රජා සවිබල ගැන්වීම දෙසට යොමු කරලා තියෙනවා. පසුගිය වසර තුළ අපි ප්‍රධාන වශයෙන්ම ආකාර කීපයකින් ප්‍රජාව සවිබල ගැන්වීම මේ වැඩසටහන දියත් කරනු ලැබුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි කල්පනා කරනවා පුජ්‍යලයින් හෝ පවුල් ආර්ථික වශයෙන් සවිබල ගන්න යුතුයි කියලා. නමුත් ආර්ථික වශයෙන් පමණක් සවිබල ගන්නලා අපිට සමාජයේ අපි අපේක්ෂා කරන ඒ අපේක්ෂිත තත්ත්වයන් ළඟා කර ගැනීමට අපහසුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගන්නවා වගේම ඔවුන් මානසික වසයනුත් ඒවගේම අවශ්‍ය අනිකොත් මූල්ල මේ සාක්ෂතාව වසයනුත් ඒ වගේම සමාජ ආරක්ෂණයක් ලබා දෙමින් ඔවුන් සයිබල ගැන්නීම වැඩසටහනක් අපි පසුගිය වර්ෂය තුළ ආරම්භ කරලා මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරමින් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අපේ සමුදි සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය වසරක කාලය තුළ ප්‍රජා සයිබල ගැන්නීමේ ක්‍රියාවලිය යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල ඒ අපේ සමුදි සංවර්ධන නිලධාරීන් ඒ පවුල්වල ඔවුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා ඔවුන් සමග පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කරලා ඊට පස්සේ ඔවුන්ගේ ඒ තියෙන සම්පත් ඔවුන්ගේ පවුලේ ස්වභාවය ප්‍රදේශයේ තියෙන අලවිය සහ මාකට් එක බලලා ඔවුන්ට ගැළපෙන විදිහේ ව්‍යාපාර සංවර්ධන සැලැස්මක් හදලා ඒ සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා අපි කටයුතු කරා. ඒ අනුව අපි මේ වෙනකොට 2025 වසර තුර පවුල් 292,000ක් පමණ මෙන්න මේ විදිහේ ව්‍යාපාර සැලසුම් හදලා ඒ අයගේ ආර්ථික වශයෙන් සයිබල ගැන්වීමට කටයුතු කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හරහා මේ වන විට ජීවනෝපාය ආධාර ලබා දීමත් ඒ වගේම ඔවුන් ස්වයං රැකියාවට යොමු කිරීමටත් ඔවුන්ට අවශ්‍ය ඒ තාක්ෂණික දැනුම ලබා දෙමින් අපි කටයුතු කරා ගත වූ වසර තුර. ඒ වගේම තමයි යම් පවුලක් යම් පුද්ගලයෙක් සයිබල ගැන්වීමේදී ඔවුන්ගේ මානව සම්පත දියුණු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා අපි පසුගිය වසර තුර නෙස් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් ආරම්භ කරා. ඒ වැඩසටහනේ අරමුණ තමයි මේ අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සමහරලාට උසස් පෙළ විභාගවට පෙනී සිටලා නමුත් රැකියාවක් නොබිත ඉන්න අය රැකියාගත කිරීම හරහා ඔවුන්ගේ පවුලේ ආර්ථිකයටත් සමාජ තත්ත්වයටත් යම් දායකත්වයක් ලබා දීම. අන්න ඒ වැඩසටහන යටතේ අපි ආරම්භ කරපු වැඩසටහනේ මේ වෙනකොට අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 65,670ක් අපේ වැඩසටහන සඳහා බද්ධ වෙලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය ඒ පුහුණුව ඒ ආයතනවට යොමු කිරීමේ කටයුතු අපි මේ වසරේදී ආරම්භ කරා. ඒ කටයුතු අපි ඉදිරි වසරේදී දිගටම ක්‍රියාත්මක කරමින් පවතිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ ඒ වගේම සත්කාර සේවා ක්ෂේත්‍රයේ ඒ වගේ කාර්මික ක්ෂේත්‍රයේ ඒ වගේම තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍රවල විශේෂයෙන්ම NVQ3 NVQ3 සහ NVQ4 මේ ප්‍රවීණතාවයන් ලබා ගන්න පුළුවන් වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහනක් අපි මේ වසරේ තුල ආරම්භ කරා. ඒ වගේම තමයි සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳව අවධානය යොමු කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ විහිදෙච්ච 1097ක් සමුද්‍ර බැංකු තියෙනවා. මෙන්න මේ බැංකු පද්ධතිය හරහා අපි ප්‍රජා සයිබල ගැන්වීම සඳහා ඒ අවශ්‍ය කටයුතු පසුගිය වසර පුරා ඉතාමත් සාර්ථකව ඉටු කරනු ලැබුවා. මේ සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය විනය පිළිබඳව සමාජයේ යම් කතිකාවතක් තිබුණා. අනේ නිසා අපි මේ සමුද්‍රීය බැංකු සියල්ලම රජයේ විගණනයට යටත් කරන නව පනත සංශෝධනය කරලා අපි 2025 වර්ෂයේදී රජයේ විගණනයට යටත් කරන විදිහට මේ පනත අපි සංශෝධනය කරන්න කටයුතු කරා. ඒ වගේම තමයි මූල්‍ය අක්‍රමිකතායි බැංකු පද්ධතියේ තියෙන අඩුපාඩු මගහරවා ගැනීම සඳහා අපි තනි මූල්‍ය පද්ධතියක් මේ වෙනකොට හඳුන්වා දීලා තියෙනවා. ඒකේ වැඩ කටයුතු අපි කරමින් ඉන්නවා. ඒ හරහා මේ සමාජයේ කතිකාවතක් යොමුලා තිබෙන සමුද්‍ර බැංකුවල තියෙන මූල්‍ය අක්‍රමිකතා ඒව අවම කර ගැනීම සඳහා අපි පසුගිය වසරක කාලය තුළ කටයුතු කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි මේ සමුද්‍ර දෙපාර්තමේන්තුවේ අපි පෞගේ කාලේ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පුජ්‍යලයින්ට පවුල්වල දරුවන්ට අවශ්‍ය ආධාර ලබා දීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම සිප්දොර සිස්සත් වැඩසටහන යටතේ අපි සිස්සුකකට 1500ක මුදලක් ලබා දෙනවා මාසකට. ඒ හරහා අපි 33,265කට 2025 වසරේදී අපි සිස්සාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒ විතරක් නෙමෙයි සමුද්‍ර නිවාස ආධාර වැඩසටහන යටතේ කලින් 107,001 තිබුණු ඒ වැඩසටහන අපි සම්පූර්ණයෙන්ම නිවාස සංවර්ධන නිවාස අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධ වෙලා ඒ ගයිඩ්ලයින්ම පාවිච්චි කරලා 110 දක්වා ආධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරා. ඒ අනුව මේ වෙනකොට ලංකාවේ නිවාස 903ක වැඩ කටයුතු අපි සමුද්‍ර නිවාස වැඩසටහන යටතේ ආරම්භ කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි සමුද්‍ර දෙපාර්තමේන්තුවේ සේවකයන්ට තිබුණු ප්‍රශ්න ගණනාවක් විශේෂයෙන්ම විශ්‍රාම ලබා ගැනීමේදී තිබුණු ප්‍රශ්න ඒ වගේම ඔවුන්ගේ සේවක අතසාධක අරමුදලේ අධිභාරයක් වාසික වැල්පොලියට එකතු කිරීම වැනි කටයුතු අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන එක්වරකට පමණක් පොලිය අය කරලා ඒ කටයුතු විසඳීම සඳහා අපි කටයුතු කරා. ඒ වගේම සමුද්‍ර නිලධාරීන්ට අපි විශේෂයෙන්ම ඔවුන්ගේ කාර්යාල දීමනාව අපි රුපියල් 5000 සිට රුපියල් ගාමීය ප්‍රදේශවල රුපියල් 2000 දක්වාත් ඒ වගේම නාගරික ප්‍රදේශවල රුපියල් 3000 දක්වත් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අපි කටයුතු කරා. ඒ වගේම තමයි 2026 වසරේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයවැය මගින් සමුද්‍ර දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 27381ක් වෙන් කරලා තියෙනවා. මේ වැය අපි සම්පූර්ණයෙන්ම ප්‍රජා සවිබල ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් යොදවන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ ක්‍රියාවලියේදී මා කලින් කිව් පංචවිධ ආකාරයට ප්‍රජාව සවිබල ගැනීමටත් නෙස් ශ්‍රී ලංකා වැඩසටහන යොස්සේ ක්‍රියාත්මක කිරීමටත් අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමාජ ආරක්ෂණය අපේ සමාජයට ඉතාම වැදගත්. අපේ ඉන්ක්ලූසිව් එහෙම නැත්නම් අන්තර්කරණීය සමාජයක් දෙසේ යනකොට අපිට මේ සමාජයේ සියලු ජන කොටස් දෙස බලන්න වෙනවා. ඒ ජන කොටස් මා කලින් කිව්වා වගේ ජන වාර්ගික වශයෙන් වෙන්න පුළුවන්, කාන්ත ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්න පුළුවන්, ආබාධිත අනාබාධිත වශයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩිහිටි, එහෙම නැත්නම් තරුණ ළමා ආදීර වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු දෙනාටම සමාජ ආරක්ෂණයක් ලබා දී මේ වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් අපි ආරම්භ කරා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්. මෙන්න මේ වැටුප් ක්‍රමය හරහා මේ වෙනකොට දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දායකත්ව විශ්‍රාම අරමුදුවට දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න අය අපි දන්නවා, ඔවුන් රජයේ රැකියාවක් කරනවා නම් ඔවුන්ට විශ්‍රාම වැටුපක් තියෙනවා, පෞද්ගලික අංශයක කරනවා නම් සමහරලාට පාරිතෝෂික තියෙනවා. නමුත් මේ අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න අයට එවැනි සමංගේ සමබලකායට දායකත්වයේ දක්වන්න නොහැකි අවස්ථාවට ඔවුන්ට සමාජ ආරක්ෂණයක් නැහැ. එන්නේ ආරක්ෂණය ලබා දීම සඳහා අපි මේ වෙනුවට වැඩපිළිවෙලක් හදලා ඒ වෙනුවෙන් අපි කටයුතු කරමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මා විශේෂයෙන් කියන්න ඕන සමාජයේ මේ අපි ආන්තික ලෙස හඳුන්වන සමහර ආබාධසහිත පුද්ගලයන්, ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙනුත් ගත වූ කාලය තුළ අපි සැලකිවිත වැඩ කොටසක් කළා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අතරින් විශේෂයෙන්ම අපිට නීතිමය ක්ෂේත්‍රයේ අපිට ගැටලු ගණනාවක් තිබුණා විසඳ ගන්න. 1996 පනතක් තමයි ආබාධසහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව තිබුණු පනත. අපි මේ පනත සංශෝධනය කරන්න අවශ්‍ය කටයුතු කරලා මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ නිෂ්කාසනය සඳහා යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි සංඥා භාෂා පිළිබඳ පනතක් අපි සකස් කරලා ඒ වැඩ කටයුතු අවසන් කරලා අපි නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා තියෙනවා. ඒ වගේම ආබාධසහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ප්‍රවේශ රෙගුලාසි ගැසට් කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ආබාධසහිත පුද්ගලයන්ගේ සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් UNDP ආයතනයත් සමගත් ඒකාබද්ධව අපි කටයුතු කරමින් ඒ වැඩ කටයුතු මේ වෙනකොට අපි සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි වැඩිහිටියන් සම්බන්ධයෙන් අපි හෘදී ආර්ථිකයේ අවශ්‍ය ආයෝජනය කිරීම සඳහා වැඩිහිටියන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කරලා එය ඉස්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්ති සහ විශේෂයෙන්ම මැන්ඩ්‍රික් ජාත්‍යන්තර ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් වෙන විදිහට අපි මේ වෙනකොට වැඩ කටයුතු කරලා ඒකට අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරමින් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ වෙනුවට 2011 අංක 5 දරන වැඩිහිටි තනත්තන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කරලා වැඩිහිටි තනත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඒ අවශ්‍ය ඒ පනත මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ නිෂ්කාසනය සඳහා අපි යොමු කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේදී අපි ඉතාමත් කෙටි කාලයකින් මේ පනත් සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව සඳහන් කරන්න කැමැති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ විදිහට අපි නීතිමය ක්ෂේත්‍රයේ අනපනත් ඒ වගේම ප්‍රතිපත්ති සකස් කරන අතර අනිත් පැත්තෙන් සුබ සාධනයේ අවශ්‍ය ආබාධසහිත පුද්ගලයන්ටත් වැඩිහිටි අයටත් සමාජයේ අනිකුත් ආන්තික කණ්ඩායම් වලටත් සුබ සාධන වැඩසටහනුත් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා දන්න විදිහට අපේ රජයේ බලයට පත් වූ විගසම අපි ආබාධසහිත පුද්ගලයන් සඳහා අඩු ආදායම් ලාභී පවුල්වල ලබා දෙන ආධාර රුපියල් 5000 සිට මාසිකව අපි රුපියල් 10000 දක්වා වැඩි කරා. ඒ විතරක් නෙමෙයි, ආබාධසහිත පුද්ගලයෙක් ඉන්න පවුලක නිවසක් සාදා ගැනීම සඳහා කලින් ලක්ෂ 5ක් තිබුණු මුදල අපි 2025 වසරේ ජනවාරි ලක්ෂ 7 දක්වාත් වැඩි කරා. ඊට පස්සේ 2025 අගෝස්තු මාසයේ අපි ලක්ෂ 10ක් දක්වා වැඩි කරලා මේ වෙනකොට අපි තැනැත්තන් පවුල් 269කට 2025 වසරේ ලබා දුන්නා. 2026 වසරේදී අපි මේ කටයුතු තවදුරටත් පුළුල් ලෙස ඉටු කිරීමට කටයුතු කරමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන උපකරණ මිලදී ගැනීමට කලින් රජයන් විසින් රුපියල් 20,000ක මුදලක් ලබා දුන්නා. අපි 2025 මැයි මාස සිට මේ මුදල රුපියල් 50,000 දක්වා වැඩි කළා. මේ වෙනකොට පුද්ගලයන් 3,550 දෙනෙක් සඳහා අපි ආධාර මුදල් 2025 වසරේදී ලබා දුන්නා. අපි මේ කටයුතු තවදුරටත් පුළුල් කළා 2026 වසරේදීත් කටයුතු කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ විදිහට අපි සුභ සාධනයේ සම්බන්ධනුත් වැඩ කරා. ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම සඳහා අපි පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් එක්ක වැඩ කරනවා. ඒ අනුව ආබාධ සහිත පුද්ගලයෙක් රැකියාගත කරනවා නම් යම් පෞද්ගලික අංශයේ ආයතනයක් මාස 24ක් දක්වා ඔවුන්ට රුපියල් 15,000ක මුදලක් දීමනාවක් අපි ලබා දෙනවා. ඒ උනන්දු කරන්න ඒ පෞද්ගලික අංශයේ ඒ අනුව මෙවර අයවැයෙන් 2026 අයවැයෙන් මේ සඳහා රුපියල් 500ක අමතර මුදලක් ගරු ජනාධිපතිතුමා අයවැය කතාවේදී වෙන් කරා. ඒ ඔස්සේ අපි මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට අපි විශේෂ අවධානයක් යොමු කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් පාසල්වල ඉගෙන ගන්නවා නම් ඔවුන්ට අමතරව අපි රුපියල් 5,000ක ශිෂ්‍යත්වයක් මාසිකව මෙවර අයවැයෙන් යෝජනා කරා. ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයට ඊටත් අමතරව රුපියල් 5,000ක මුදලක් මේ අයවැයෙන් යෝජනා කරා. මේ විදිහට ආබාධ සහිත පුද්ගලයන්ගේ සුභ සාධනය වෙනුවෙන් අපි විශේෂ වැඩසටහන් ගණනාවක් පසුගිය වසරේදී ආරම්භ කරා. මේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් අපි 2026 වසර තුළ කටයුතු කරන බව සඳහන් කරන්න කැමැති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අවුරුදු 60ට වැඩි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට සවන උපකරණ ඇස් කණ්ණාඩි වගේ දේවල් ලබා දීම සම්බන්ධයෙනුත් අපේ වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මැදිහත් වෙලා වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමයි වැඩිහිටි පුද්ගලයන්ගේ සමාජ ජීවිතය ගත කිරීම සඳහා වැඩිහිටි සමිති වලට අවශ්‍ය ඒ පහසුකම් සලසා දීම, ඒ සමිති සමාගම් ප්‍රවර්ධනය කිරීම සඳහා අපේ අමාත්‍යාංශ විදිහට වැඩ කටයුතු කරනවා. මේ වෙනකොටත් දිවා සුරකුම් මධ්‍යස්ථාන 11ක් වැඩ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. අපේ 2026 වසරේ තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අර සමාජශීලී සමාජ ජීවිතය ගත කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අපි සැලසුම් කරලා ඒ වෙනුවෙන් මුදල් මේ වෙනකොට අපි වෙන් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අපි අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ආබාධ සහිත පුද්ගලයන් පුහුණු කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 11ක් තිබෙනවා. මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 11 2025 වසරේදී අපි 496 දෙනෙක් සඳහා වෘත්ති අධ්‍යාපනය ලබා දුන්නා. ඒ අය වෘත්තීය පුහුණුව ලබා දීලා ඊට පසුව ඔවුන් රැකියාගත කිරීම තමයි අපි කරන්නේ. අපි මේ වසරෙත් මේ අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හරහා විශේෂයෙන්ම 700කට ආසන්න ආබාධ සහිත පුද්ගලයන් වෘත්තීය පුහුණුව ලබා දීලා ඔවුන් රැකියාගත කිරීමට අපි කටයුතු කරනවා. මේ සඳහාත් අපි අයවැය යෝජනා මගින් ලබා දුන්න ඔය මුදල් මිලියන 500ක මුදල් භාවිතා කිරීමට අපි අපේක්ෂා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අයවැය යෝජනාවක් මගින් ඉදිරිපත් වුණු වයස මාස 6ත් අවුරුදු 18ත් අතර ඔටිසම් ඇතුළු ආබාධ සහිත දරුවන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ කුසලතා දිවා සුරකුම් මධ්‍යස්ථාන 8ක් සකස් කිරීමේ වැඩ කටයුතු අපි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයත් එක්ක 2025 වසරේදී ආරම්භ කරා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ මධ්‍යස්ථාන අපි ලබන වසරේදී ආරම්භ කරනවා. ඒ සඳහා අපිට අමතර රුපියල් මිලියන 250ක් මෙවර අයවැයේදී ගෞරව මුදල් ඇමතුමා විදිහට ජනාධිපතිතුමා විසින් වෙන් කරලා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ විදිහට අපි අපේ සමාජයේ ආන්තික ජන කොටස් විදිහ සලකන අයටත් සුභ සාධනයේ සලසන්නත් කටයුතු කරනවා. අනික් පැත්තෙන් තුන් පස් ආකාරයකින් සමාජයේ සවිබල
ගැනීමේ
කටයුතු කරමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මා විශේෂයෙන් කියන්න ඕන මෙතනදී අපේ ග්‍රාම සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් සමහර වෙලාවට මේ ගැන හරි අවබෝධයක් නැතුව පසුගිය කාලේ මේ ග්‍රාම සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් යම් විවේචනයක් ඉදිරිපත් කරා සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ ග්‍රාම සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන අරමුණ තමයි මේ රටේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම. එතකොට අපේ සමස්ත ජනගහණයෙන් දිළිඳු ජනගහණයෙන් 80%ට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ නිසා ග්‍රාමීය දිළිඳු බව තුරන් කරන්නේ නැතුව අපේ රටේ අපිට සංවර්ධනයක් ගැන හිතන්න බෑ. ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා අපි අනුගමනය කරන වැඩසටහන් ගණනාවක් තිබෙනවා. මා කලින් කියපු අපේ ආයතනත් ඒ වගේම විශේෂයෙන්ම සමුදි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියත් සුබසාධනයේ අවශ්‍යයට සුබසාධනය ලබා දීම විතරක් නෙමෙයි අපේ අරමුණ තමයි ලංකාවේ තියෙන සෑම ගමක්ම නිෂ්පාදන ගර්මාණයක් බවට පරිවර්තනය කිරීම. ඒ නිසා අපි ඒකාබද්ධ සහ සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. මෙන්න මේ ඒකාබද්ධ සහ සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය මට තේරෙන්නේ නැහැ. ඒකට ඒක හරියට තේරුම් ගන්න නැතුව ඇයි මේ දැන් මෙතෙක් කල් අපේ රටේ දේශපාලකයෝ ඒ වගේම රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා තමයි මේ රටේ දිස්ත්‍රික් සංවර්ධන ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධය ගන්න කමිටු තිබුණේ. ඒවා ගමට ගෙනියනකොට ඒ ආකෘතියම ගමට ගිහිල්ලා ගමේ උපාධිධාරියෙකුට මේකට ලේකම් බවට පත් කරලා මෙන්න මේ ක්‍රියාවලියක් ආරම්භ කරලා අපි ප්‍රජාශක්ති නමින් මේවර 2026 වර්ෂයේදී අපි අමාත්‍යාංශ 9කුත් සම්බන්ධ කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ කරගෙන ග්‍රාමීය දිනුදු බව තුරන් කිරීම සඳහා අමතර රුපියල් මිලියන 25,000ක් අපි වෙන් කළා තියෙනවා. ඒ ඔස්සේ ග්‍රාමීය දිනුදු බව තුරන් කිරීම සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි විශේෂ වැඩසටහනක් ලබන වසරේදී ක්‍රියාත්මක කරන බව සඳහන් කරමින් මම අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි.
Thank you.